අපි මීට පෙර සාකච්ඡා කළා 10 වෙනි ශ්‍රේණියේ 2 වෙනි පාඩම වූ සංනිවේදන ස්වරූප. ඒ තවත් පුංචි කොටසක් ඉතිරිව තිබෙනවා. එනම් විධිමත් හා අවිධිමත් සංනිවේදනයේ පිළිබඳව. මෙම කොටසත් අප සාකච්ඡා කරන අතරම සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයේ 3 වෙනි පාඩම. එනම් කාර්ය බද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා පාඩමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, අද දිනේදී සාකච්ඡාමය වශයෙන් මෙම පාඩම් ඔබ වෙත ගෙන එන මම කඩුගන්නා ජාතික පාසලේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂයේ භාර ආචාර්ය MTT කුමාර සර්. එසේම සුපුරුදු පරිදි මහා සම්බන්ධ වනවා දිනුවර අධ්‍යාපන කලාපයේ විෂය භාර ගුරු උපදේශිකා JCG හේවගේ ගුරු මහත්මිය. ආයුබෝවන් අපි මැඩම්.
ආයුබෝවන්.
අපි එහෙමනම් ගිය සතියේ ගිය 18 වෙනිද අපි මේ පාඩම ආරම්භ කරලා තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරමින් අපි නැවත පාඩමට පිවිසෙමු. සංනිවේදන ස්වරූප කියන්නේ මොනවද? ඒ ඇසුරින් අපි ගොඩක් පාඩම ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් මතක් කළොත් එහෙම සංනිවේදන ස්වරූප කියලා කියන්නේ අපි කතා කළා වාචික සංනිවේදනේ, අවාචික සංනිවේදනේ, ශ්‍රව්‍ය දෘශ්‍ය ලිඛිත කියන ස්වරූපයන් ගැන අපි කතා කළා. එහෙමනම් අද දිනේදී අපි කතා කරමු විධිමත් සංනිවේදනයේ සහ අවිධිමත් සංනිවේදනයේ කියලා. හොඳයි, විධිමත් සංනිවේදනයේ කියලා කියන්නේ මොකද්ද පුතේ? යම් සංවිධානයක් තුළ නිශ්චිත පිළිවෙලකට ක්‍රියාත්මක වන සංනිවේදනයේ තමයි විධිමත් සංනිවේදනයක් කියලා කියන්නේ. පාසලක්, බැංකුවක්, ඕනම කාර්යාලයක් අපි ගත්තොත් එහෙම විධිමත් ආකාරයකට තමයි ඒ සියලුම සංනිවේදන කටයුතු සිදුවන්නේ. දැන් අපු ගමු මේ ගුවන්විදුලි සංස්ථාව තුලත්, කඳුරට ගුවන්විදුලි සේවයේ තුලත් මේ සියලුම කාර්යයන් සිදුවන්නේ විධිමත් ආකාරයට. ඒ සිදුවන සියලුම සංනිවේදන කාර්ය විධිමත් ආකාරයට සිදුවන්නේ. ඒ නිසා අපට ඒක නම් කරන්න පුළුවන් විධිමත් සංනිවේදනයක් කියලා. එතකොට ඕනම ආයතනයක් සංවිධානයක් ගත් විට විධිමත්ව සැලසුම් කොට ක්‍රියාත්මක කරන සංනිවේදනයක් තමයි එහි අනිවාර්යෙන් දකින්න තියෙන්නේ. මේක අපි කතා කළොත් එහෙම 3 ආකාරයකින් ක්‍රියාත්මක වන ආකාරය දකින්න පුළුවන්. අපි මේක අපි පුතේ දුවේ පුතේ දැන් ඔබගේ පෙළ පොතත් ඔබ අතේ ඇති. අපි ඒක සටහන් කර ගැනීමක් සිද්ධ කරගත්තොත් වඩාත් හොඳයි. අපි පළවෙනි එක නම් කරගත්තොත් ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනය. 2 පහළ සිට ඉහළට සිදුවන සංනිවේදනය. 3 හරස් අතට සිදුවන සංනිවේදනය. වශයෙන් අපිට ය වර්ග කරගන්න පුළුවන්කම තියෙනවා ක්‍රියාත්මක වන ආකාරය සලකලා බලලා. ඉහළ සිට පහළට සිදුවන සංනිවේදනයක් කියලා කියන්නේ මොකද්ද? අපි පාසලක් උදාහරණයට අරන් මේක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියමු පාසලක් කියලා කියන්නේ ඕනම ආයතනයක් අපි නම් කරනවා සංවිධානයක් කියලා. මොකද පිළිවෙලක් ඇතිව නිශ්චිතව ඒ කාර්යයන් සියල්ලම සිද්ධ වෙන්නේ. එතකොට අපි එහෙමනම් සංවිධානයේ මුදුනේ සිට පහළට තොරතුරු ගලා එන විදිහ තමයි අපි කියන්නේ පහ ඉහළ සිට පහළට සංනිවේදනය කරනවා කියලා. එහෙමනම් විදුහල්පතිතුමා විදුහල්පතිතුමියක් හෝ ඉන් එහා පහළට තොරතුරු ගලා යන විදිහ නැත්නම් තොරතුරු ලබා දෙන විදිහට අපි කියනවා මොකද්ද? ඉහළ සිට පහළට සංනිවේදනය කරනවා කියලා. එතකොට පහළ සිට ඉහළට සංනිවේදනය සිදු වෙනවා කියලා කියන්නේ මොකද්ද? එතකොට අපි ගත්තොත් එහෙම සුළු සේවකයා සිට ඕනම කයි ආයතනයක සංවිධානයකට සියලු දෙනාම ඒ සංවිධානයේ ඒ ආයතනයේ සියලු කාර්යයන් සාර්ථක කරගන්නට උපකාරී වෙනවා. එතකොට පහළ කාර්ය මණ්ඩලවල සිට ඉහළ කළමනාකාරීත්වයේ දක්වා තොරතුරු හුවමාරුවන එකට අපි කියනවා මොකද්ද? පහළ සිට ඉහළට සංනිවේදනය සිදු වෙනවා කියලා. එතකොට හරස් අතර සංනිවේදනයක් සිදු වෙනවා කියලා කියන්නේ මොකද්ද මේකේ? අපි මෙහෙම ගත්තොත් එහෙම පාසල ගත්තොත් එහෙම ඒ සියලු දෙනා අතර විශේෂයෙන් ගුරුවරු ගුරුවරුන් අතර ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතර තොරතුරු හුවමාරුවන එකට අපි කියනවා හරස් අතට සංනිවේදනය සිදු වෙනවා කියලා. මෙහෙම ගත්තම් පුතේ අපට මේ sannivedanaye siduwana vidhiye vidimatwa sannivedanaye siduwana vidhiye vividakarayen apata katha karanna puluwankama tiyena. දැන් අපි බලමු විශේෂයෙන්ම ඉහළ සිට පහළට සිදුවන sannivedanayedi මොන වාගේ දේවල් භාවිතා වෙනවද කියලා. ඒක භාවිතා වෙනවා විශේෂයෙන්ම නිල දැන්වීම්, ඒ වගේම චක්‍ර ලේඛන කියන ඒවා. දැන් අපි කියමු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසලකට නැත්නම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කලාපයට මොන යම් මොහ දෙයක් නිශ්චිතව පණිවිඩයක් ලබා දෙනකොට භාවිතා කරන්නේ බොහෝ විට චක්‍ර ලේඛන වගේ දේවල්. දැන් එහෙම ගත්තන් පස්සේ විශේෂයෙන්ම විවිධාකාර ක්‍රම භාවිතා කරමින් මේ විදිහට විධිමත් sannivedanaye සිදු වෙනවා. දැන් අපි කතා කළොත් එහෙම විශේෂයෙන්ම සංවිධානයක් තුල නැත්නම් අපි පාසලක් හරි මොන හරි එකක් අපි ගන්න පුළුවන් ආයතනයක් සංවිධානයක් තුල ඒ sannivedanaye සිදු වෙනකොට නිශ්චිත අරමුණක් හෝ අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඔස්සේ තමයි ඒක සිදුවන්නේ. මොකද්ද නිශ්චිත අරමුණක් හෝ අරමුණු ඉටු කර ගැනීමට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඔස්සේ තමයි සිදුවන්නේ. දැන් අපි උදාහරණයකට මතක් කළා පාසලක් ගත්තන් පස්සේ විදුහල්පතිතුමා, ඒ නියෝජ්‍ය විදුහල්පතිවරු, මේ කියන සියලුම දෙනා, ඊළඟට පහළම තලයේ ගන්නේ අපි ශිෂ්‍යයන්, මේ සියලුම දෙනාම ඒ වෙන කාර්යයන් සම්බන්ධව කටයුතු කරනකොට විධිමත්ව තමන් ඔවුන් අතර තොරතුරු හුවමාරු වන්නේ. දැන් ඔබගේ පාඩමේ දැන් පෙළපොතේ විශේෂයෙන් මේ කරුණු සම්බන්ධව නිවරදිව ඇඳලා පෙන්නලා දීලා තියෙනවා. පෙළපොතේ පිටු අංක 57 58 කියන පිටු අංක පුතාලා දුවලා බලා ගන්න ඕන. රයිට්. අපි මේ විදිහට කතා කළා වගේම විධිමත් sannivedanaye ඒක ක්‍රියාත්මක වන ආකාරය සලකලා බලලා ආකෘති හතරකට බෙදලා තියෙනවා. ආකෘති හතරක් දක්ින්න පුළුවන්කම තියෙනවා. එක තමයි චක්‍රීය ආකෘතිය. දෙක දාම ආකෘතිය. තුන වයි ආකෘතිය. හතර රෝධ ආකෘතිය. චක්‍රීය ආකෘතිය කියලා කියන්නේ මොකද්ද? sannivedakayagen ආරම්භ වී නැවත sannivedakaya වෙතට තොරතුරු පැමිණීම තමයි චක්‍රීය ආකෘතිය කියලා කියන්නේ. ඒ ආකෘතිය පුතේ දැන් අපිට මේක පෙන්වන්න පුළුවන් කමක් නැහැනේ. ඔබගේ පොතේ නිවරදිව ඒක සටහන් කරලා තියෙනවා. ඒක කොහොමද ආරම්භ කරන්නේ? දැන් ඔබ පොතේ තියෙන්නේ C කියන කෙනා. C එහෙනම් C කියලා කියන්නේ sannivedakaya. එයාගෙන් ආරම්භ වෙලා කොහොමද ක්‍රියාත්මක වෙන ආකාරය ආකෘතියෙන් පැහැදිලිව ඇඳ දක්වා තියෙනවා. රයිට්. දාම ආකෘතිය කියලා කියන්නේ sannivedakayagen ආරම්භ වී නැවත sannivedakaya වෙතට නොපෙමිණෙන ඒවා තමයි මොනවද දාම ආකෘතියක් කියලා කියන්නේ. පණිවිඩයක් දුන්නාම ආයේ නැවත ඒ sannivedakaya වෙත පණිවිඩේ එන්නේ නැහැ. වයි ආකෘතිය. sannivedakayagen ආරම්භී දෙතුන් දෙනෙකුගෙන් පසු වැඩි දෙනෙකු අතර පැතිර යන එකක් තමයි වයි ආකෘතියක් කියලා කියන්නේ. ඒ වගේම රෝධ ආකෘතිය කියලා කියන්නේ sannivedakaya කේන්ද්‍ර කොටගෙන අනෙක් අයට තොරතුරු පැතිරෙනවා. එයා ප්‍රධාන වෙලා අනිත් අයට තොරතුරු ලබා දීමක් තමයි එතනින් සිදුවන්නේ. මේ විදිහට ගත්තම මේ sannivedanaye විධිමත් sannivedanaye ක්‍රියාත්මක වන ආකාරයේ අපිට විවිධාකාරයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් 10 ශ්‍රේණියේ ඔබ ශිෂ්‍යයන්ට කෙටියෙන් සරලව තමයි මේ ටික අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ ප්‍රමාණවත් වෙනවා ඒ අපේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ ඉලක්ක කරගන්නමින් ඒ විභාගයේ සූදානම් වන ශිෂ්‍ය දරුවන්ට. අපි බලමු මේ කොටසේම අවිධිමත් sannivedanaye කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
ඔව්ද පුතේ, අවිධිමත් sannivedanaye කියන්නේ මොකද්ද? විධිමත් sannivedanayen බැහැරව සිදුවන තොරතුරු හුවමාරු කිරීම කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ කටකතා, කේලම්, ඕපාදූප වගේ දේවල්. මේවා නම් ඉතින් ඔයාලට ඕන තරම් ඇහෙනවා ඇති නේද? මේවට නම් අපේ අය හරි දක්ෂයිනේ. මතකද ඉස්කෝලේදී ගුරුවරු උගන්නනකොට කොයි තරම් බැනුම් අහනවද? කෑ ගහන්න එපා ළමයිනේ කියන කතාව දවසකට කී පාරක් නම් ඇහෙනවද? ඒ කෑ ගහනවා කියලා මොකද වෙන්නේ? අවිධිමත් sannivedanayak. හැම වෙලාවෙම අනුන්ගේ ඕපාදූප, කේලම්, කටකතා කිය කියා හිනා වෙවි ඔහේ කාලය ගත කරනවා. එහෙම තමයි අද සමාජයේ හැම තැනම ඒ වගේ තමයි. අපට ඇහෙන්නේ මේ අවිධිමත් සංනිවේදනේ. අවිධිමත් සංනිවේදනේ සිදීම වළක්වන්න බෑනේ. ඒ වගේම තමයි අවිධිමත් සංනිවේදනය ආරම්භ වෙන්නේ කොතනකින්ද කියලා කියන්නත් බෑ. මුලින්ම පැතිරෙන්න පටන් ගන්නෙ අවිධිමත් ආරංචි විකෘති වෙවි විකෘති වෙවි අන්තිමට වෙනස් දෙයක් නේද අපිට ලැබෙන්නේ. ඉතින්ද වේ පුතේ, ඔයාලත් හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ අවිධිමත් සංනිවේදනය භාවිත කරනකොට සමහර ලාවට ඒක හරිම භයානක දෙයක්ත් වෙනවා. අනුන්ට කේලම් කියන එක, අනුන්ගේ ඕපාදූප හොයන එක, කටකතා පතුරවන එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ තරම් හොඳ දේවල් නෙවෙයි ඒවා. කොහොම හරි මේ අවිධිමත් සංවේදනය සිදුවන ආකාරය අනුව ආකෘති හතරක් තියෙනවා. ඔයාලගේ පෙළපොතේ 58 වෙනි පිටුවේ මේවා ලස්සනට පින්තූරු ඇඳලා දක්වලා තියෙනවා. හොඳට බලන්නකෝ. ආරංචියක් පැතිර යන ආකාරය අනුව ආකෘති හතරක් තියෙනවා. ඒ කියන්නේ තනිදාමය, ඕපාදූපදාමය, සම්භාවිතාදාමය, පර්ෂදදාමය කියලා හතරක් තියෙනවා. තනිදාමය කියන්නේ දුවේ පුතේ, එක්කෙනෙකුට ලැබෙන තොරතුරක් එයාගෙන් තව කෙනෙකුට, එයාගෙනුත් තව කෙනෙකුට, ඒ විදිහට එක් එක් පුද්ගලයාගෙන් පිළිවෙලට ආරංචිය පැතිර යනවා. මේකට තමයි තනිදාමය කියලා කියන්නේ. ඕපාදූපදාමය කියලා කියන්නේ දුවේ පුතේ, එක්කෙනෙකුගෙන් බොහෝ දෙනෙකුට තොරතුරු පැතිරෙන්න පුළුවන්. මේකෙදී අසන්නන් තෝරගන්නේ පිළිවෙලකට. උදාහරණයක් ගත්තොත්, එදා පිටිසර ගමක කෝපි කඩයක් කියලා තිබුණානේ. අදත් සමහර ගම්වල තියෙනවා. මොනවා හරි ආරංචියක් දැනගන්නේ ඔය කඩපිලට ගිහිල්ලා තමයි. ඔතන හොඳ හොඳ දේවල් කතා වෙනවා. දවල්ට මහන්සි වෙලා වැඩ කරලා ගමේ කඩපිලට ගිහිල්ලා ඉතින් ඕපදූප ටිකක් අහගෙන ඇවිල්ලා ගෙදර කියනවා. ගෙදර ඉන්න කෙනා උදේම ළිඳ ළඟට ගිහිල්ලා ඒ කියු දේවල් තව හොඳට ලුණු වැඹුල් දමලා ළිඳ ළඟ වතුර ගෙනින්න එන කණ්ඩායමට කියනවා. මෙයාලත් නිකන් ඉන්නේ නෑනේ. වතුර අරගෙන ගෙදර ගිහි ගෙදර යනින් ගමන් හෝ ගෙදර ගිහිල්ලා හරි ආරංචිය පතුරනවා. මේ විදියට එක්කෙනෙක්ගෙන් බොහෝ දෙනෙකුට ආරංචිය පැතිර යාම ඕපාදූපදාමය කියලා කියනවා. සම්භාවිතදාමය කියන්නේ මොකද්ද පුතේ? සංදේශයේ නිදහසේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ගලාගෙන යන්නේ නැහැ. සංදේශයේ ආරම්භන ස්ථානෙන් ඒක ලබා දෙන්නේ කාටද කියලා කියන්නත් බෑ. ඒ වුණාට සංදේශය ලබා දෙන්නේ එක් අයෙකු විසින්, සංදේශය පැතිර යන්නේ තෝරාගත් අය මගින්. ඒ නිසා සියලු දෙනාටම මේ සංදේශය ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත්, ඉස්සර අපේ සමාජයේ කොල්ලෝ කෙල්ලෝ පැනලා යනවා එක ඒක පවුලට හරි අවනම්බුවක් කියලා තමයි හිතුවේ. මේක ඉතින් වැඩි කාටවත් කියන්න යන්නේ නැහනේ. ඉතින් දෙමාපියෝ කල්පනා කරනවා කාටද මම මේක කියලා මගේ හිත නිදහස් කරගන්නේ කියලා. ඒකලා අහම්බු විදිහට එයාගේ අක්කට හරි අයියට හරි කියලා පණිවිඩය රහසිගතව කියනවා. ඉතින් ඒක අහගන්න කෙනෙක් එකෙනත් ඒ නෑදෑයත් රහසිගතව එයා තෝරාගත් පවුලේ කෙනෙකුට කියනවා. ඔන්න ඔය වගේ ආරංචි පැතිර යනවා. ඒකට සම්භාවිතා දාමයක් කියලා කියනවා. අන්තිමේක පර්ෂද දාමයනේ. පර්ෂද දාමය කියන්නේ ආරම්භකයා විසින් තමා තෝරාගත් කීප දෙනෙකුට සංදේශය ලබා දෙනවා. ඔවුන් නිසුනුත්තේ සංදේශය ලබා දෙන තෝරාගත් කීප දෙනෙකුට විතරයි. ඔයලා දන්නවනේ ඉස්කෝලේ වියේක වෙලාවේදී ටීචර්ස්ලා හැම කෑම එකතු වෙලා කෑම කනකොට එතෙන්දි එක්කෙනෙක් හොඳ රසවත් කතාවක් කියනවා. හරි රසවත්නේ ඒක අහගෙනෙන්ට ටීචර්ස්ලා ගෙදර ගිහිල්ලා ඉතින් ඒ මගේ තමන්ගේ මහත්තයාගේ නාන්දා මාමා එක ඒ කියලා හිනා වෙනවා. එතන හිටපු තවත් සහෝදරියක් ඒක එයාගේ ඔෆිස් එකේ අයත් එක්ක ඒක කියලා හිනා වෙනවා. මේ විදිහට සංදේශය ලබා දෙන්නේ තෝරාගත් කීප දෙනෙකුට විතරයි. ඉතින් පර්ෂද දාමය කියලා කියන්නේ ඒකයි. තෝරාගත් කීප දෙනෙකුට විතරයි මේක යන්නේ. එහෙමනම් දුවේ පුතේ, ඔයාලා ඉගෙන ගත්තා විධිමත් සංනිවේදනය සිදුවන්නේ විධිමත් සැලසුම් කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා විධිමත් ආකාරයෙන්. ඒ වගේම අවිධිමත් සංනිවේදනය සිද්ධ වෙන්නේ විධිමත් සංනිවේදනයේ අඩුපාඩු හිඩස් පාදක කරගෙන. මේ අඩුපාඩුව හිඩස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැරි හින්දා ඕනෑම සංවිධානයක හරි සමාජයක හරි අවිධිමත් සංනිවේදනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලා මෙන්න මේ දෙය හොඳින් අවධාරණය කරන්න ඕනේ. විධිමත් සන්නිවේදනය සමාජ අවශ්‍යතාවයක් වන හින්දා ඔයාලා කල්පනා කරන්න ඕනේ සන්නිවේදකය වශයෙන්, ඒ කියන්නේ සන්නිවේදනයේ සැලසුම් කර ක්‍රියාත්මක කරන්න වශයෙන්ුයි. අවිධිමත් සන්නිවේදනයත් සමාජ අවශ්‍යතාවයක් උනාට දුවේ පුතේ, ඒකට අයිති වෙන්නේ කටකතා, කේලම්, ඕපදූප වගේ දේවල්නේ. ඉතින් ඒව සමාජයට අහිතකර විදිහට බලපාන හින්දා ඔයාලා හොඳ ග්‍රාහකෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙන නේද කියන්න කොහොම කීවත් අහන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඉතින් ඒක හොඳට අහන හොඳ ග්‍රාහකෙක් වෙන්න ඕනේ ඔයාලා මේ අවිධිමත් සන්නිවේදනයේදී. ඒ නිසා අවිධිමත් සන්නිවේදනයේදී එන හොඳ සක්‍රීය ග්‍රාහකෙක් වෙන්න පුරුදු වෙන්න කියලා කියන එක තමයි මම ඔයාලට දෙන මේ අවවාදය. එහෙමනම්
ඔව් හොඳයි මැඩම්. අපි දැන් මේ විදිහට පළවෙනි ඒ කියන්නේ දෙවෙනි පාඩම සංනිවේදන ස්වරූප ගැන කතා කළා. දෙවෙනි අපි තුන්වෙනි පාඩම කරන්නට ඕන. අපි ඊට පෙර ළමයින්ට මේ සම්බන්ධව දැනුම තවත් වර්ධනය කරගන්න ප්‍රශ්නයක් දෙකක් අපි ලබා දෙමු.
ඔව්.
ඒ ලියමින් ඔබගේ ගුරු මහත් මහත්මීන්ට ලබා දෙලා සකස් කර ගැනීම සිද්ධ වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මේකේ ප්‍රශ්නයක් ලබාලා දෙනවා සංනිවේදන ස්වරූප සම්බන්ධව. අවාචික සන්නිවේදනයේට අයත් අංග හතරක් නම් කරන්න. බොහොම කෙටියෙන් අපිට නම් කරන්න පුළුවන්. අවාචික සන්නිවේදනයේට අයත් අංග හතරක් නම් කරන්න. ඒකදී කාය භාෂාව නම් කරන්නට ඕන. කාය භාෂාව කියලා කියන්නේ උදාහරණයක් කිව්වොත් ශාරීරික ඉඟි ඉරියව් භාවිතා කිරීම. අන්න ඒ වගේ හතරක් ඔබ නම් කරන්නට ඕන. අපි තව ප්‍රශ්නයක් ඔබට යොමු කරොත් එහෙම ඒ පාඩම ඇසුරින් අවිධිමත් සන්නිවේදනයේ ලක්ෂණ හතරක් නම් කරන්න. අවිධිමත් සන්නිවේදනයේ ලක්ෂණ හතරක් නම් කරන්න. මම ඒකට එකක් උදාහරණයක් ලබලා දෙන්නම්. සන්නිවේදකයා නිශ්චිතව හඳුනාගත නොහැකි වීම. මේ විදිහට ඔබ ඊතුරු උදාහරණ ටිකක් සපයමින් ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට ඕන.